කතානායකරය විසින් කරනු ලබන නිවේදන අංක 1 කරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා විසින් 2025 නොවැම්බර් 13 වෙනි දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. නිවේදන අංක 2 දිට්ඨා සිලිකුණු ආටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොතිබීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජිකත්වයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ට අප්පුවම්මි මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව පිරිවීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 106 හි විධි විධාන ප්‍රකාරව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 3 2026 ජූනි 12 වෙනි සිකුරාදා එනම් අද දින පූර්ව භාග 11:30ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් සහ එය අවසන් වුවහම තේරුම් කාරක සභාවේ රැස්වීමක් කාරක සභා කාමර අංක 2හිදී පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. කථානායකර විසින් ලිපිලේඛන ආදිය පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඌ 1 ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා සභාවේ 7 වෙනි වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපිලේඛනාදිය පිළිගැන්වීම ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2024 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 188 අධිකාරය වූ පුරාවස්තු ආඥාපනතේ 46 වගන්තිය සමග කිවේ යුතු 47 වගන්තිය යටතේ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2026 අප්‍රේල් මාස 11 වන දින ඉදිරිපත් කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම. ඒනොට ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා.
කථානායකතුමනි, රාජ්‍යයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද 2026 ජනවාරි මාසයේ පරිඳා දිනෙත් ආරම්භ වන හා 2026 දෙසැම්බර් 31 වෙනි දිනෙත් අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා 2025 අංක 3 දරන විසර්ජන පනත ශීර්ෂයේ 240 වැඩසටහන 2 යටතේ පරිපූර්ණක මුදල් සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මා ඉදිරිපත් කරමි.
10 වෙනි පාර්ලිමේන්තුවේ 1 වෙනි සභා වාර්ය සඳහා මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවේ 2 වෙනි වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, 10 වෙනි පාර්ලිමේන්තුවේ 1 වෙනි සභා වාර්යේ 2025 සැප්තැම්බර් මාස 1 වෙනි දින සිට 2025 දෙසැම්බර් 31 දින දක්වා වූ කාල සීමාව තුළ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් විමර්ශනය කරන ලද මහජන පෙත්සම් 89කට අදාළ කාරක සභාවේ නිරීක්ෂණ සමග ගතයුතු පියවරයන් සම්බන්ධයෙන් කාරක සභාවේ නිර්දේශ ඇතුළත් සකස් කරන ලද 3 වෙනි වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනවා. එවැගේම ගරු කථානායකතුමනි, මම ඔබතුමාගෙන් අමතර විනාඩියක් ඉල්ලා සිටිනවා. මේ ගෙවිච්ච කාලවකවානුව තුළ මහජන පෙත්සම් කාරක සභාවේ කාර්යභාරය සහ කටයුතු සම්බන්ධයෙන් සමස්ත සමාලෝචනයක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා ගන්නවා. ඒ අනුව ගරු කථානායකතුමනි, මහජන පෙත්සම් පිළිබඳ 10 වෙනි පාර්ලිමේන්තුවේ කාරක සභාවේ කටයුතු ආරම්භ කරේ 2025 ජනවාරි මාස 23 වෙනිදා. එදා සිට දෙසැම්බර් මාසයේ 31 වෙනිදා දක්වා කාලවකවාන තුළ පාර්ලිමේන්තුව රැස් වෙලා තියෙනවා දින 111. ඒ දින 111 තුළ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාව දින 59ක් රැස් වෙලා දින මුළු පාර්ලිමේන්තුව රැස්වෙච්ච දින 111න් දින 59ක් පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාව රැස්වෙලා ගනු ලබන විමර්ශනය කරලාද පෙත්සම් වලට අදාළ වාර්තාව මේ ඉදිරිපත් කරන්නේ. එකදි මේ ගෙවිච්ච කාලවකවානුව තුළ ගරු කතානායකතුමනි පෙත්සම් කාරක සභාව සඳහා ඉදිරිපත් වෙච්ච මුළු පෙත්සම් ප්‍රමාණය ගත්තොත් එම් පෙත්සම් 968ක් ඉදිරිපත් වෙලා තියෙනවා පිළිගන්වලා තියෙනවා ගරු මන්ත්‍රීතුමන්ලා විසින්. එයින් මේ වන විට විමර්ශන කටයුතු සම්පූර්ණ කරලා තියෙන පෙත්සම් ගාන පෙත්සම් 808ක් විමර්ශන සඳහා වාර්තා කැඳවලා සම්පූර්ණ කරලා තියෙනවා. එයින් පෙත්සම් 373ක් විමර්ශනයට ලක් කරලා මේ වෙනකොට විභාග කරලා නිර්දේශ නිකුත් කරලා තියෙනවා. එයින් මේ දසවැනි පාර්ලිමේන්තුවට අද මේ මොහොතේ ඉදිරිපත් කරනු ලබන්නේ තුන්වැනි වාර්තාව. ඒ තුන්වැනි වාර්තාවේ අද දවසේ පෙත්සම් 89කට අදාළ නිර්දේශ ඇතුළත් කරලා තියෙන්නේ. ඒ අනුව පෙත්සම් මුළු නිර්දේශ මේ වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මුළු පෙත්සම් සංඛ්‍යාවේ නිර්දේශ සහිත පෙත්සම් 211කට අදාළ වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව මේ පෙත්සම් කාරක සභාවේ කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් සහ මේ පාර්ලිමේන්තුව තුළ මෙරටේ මහජනතාවගේ අවශ්‍යතාවයන් සහ ජනතා අභිලාෂයන් සම්පූර්ණ කිරීම වෙනුවෙන් පෙත්සම් කාරක සභාව ඊට අවේසක් අභ්‍යාසයක් සහ ඊට අවේසකර අධ්‍යයනයක් සහිතව මැදිහත්වීම් කරනු ලබනවා. එනිසා පාර්ලිමේන්තුව තුළ ස්ථාවර කාරක සභා අතර සක්‍රිය කාරක සභාවක් බවට මහජන පෙත්සම් කාරක සභාව පත් කරන්න මැදිහත් වෙච්ච කාරක සභාවේ සභික නියෝජනයේ සහිත සභික මන්ත්‍රීවරුන්ටත් ඒ වගේම මේ කටයුතු වෙනුවෙන් මැදිහත් වෙනු ලබන මගේ කාරක සභාවේ ලේකම්තුමිය ප්‍රමුඛ නිලධාරි මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම කාරක සභාවේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා නන් අයුරින් මැදිහත් වෙන සියලු දෙනාටත් මම මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න අවස්ථාව බාරපත් කරගන්නවා.
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ගරු එක්කප්පුවා මන්ත්‍රීතුමා,
පෙත්සම් කාරක සභාවේ අලුතෙන් තීන්දුවක් එහෙම අරගෙන තියෙනවාද? අවුරුදු 15ට වඩා පැරණි ප්‍රශ්න පෙත්සම් කාරක සභාවට බාරගන්නේ නැහැ කියන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද විමසීමක් කරපු වෙලාවේදී එහෙම ප්‍රකාශයක් ගිහිල්ලා තියෙනවා, අවුරුදු 15ට වඩා පැරණි නම් බාරගන්නේ නැහැ කියලා පෙත්සම්.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මෙතෙක් පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාව සඳහා ඉදිරිපත් වෙච්ච පෙත්සම් සම්බන්ධයෙන් පෙත්සම් කාරක සභාව සමාලෝචනයක් කරනු ලැබුවා. ඒ සමාලෝචනය ඇතුළේ බොහෝ දුරට එකම ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාවට අවස්ථා ගණනාවක් එනවා. එකම ප්‍රශ්නේ අවස්ථා ගණනාවකට එනකොට 6 වෙනි පාර්ලිමේන්තුවටත් ඇවිල්ලා තියෙනවා, 7 වෙනි පාර්ලිමේන්තුවටත් ඇවිල්ලා තියෙනවා, 8 වෙනි පාර්ලිමේන්තුවටත් ඇවිල්ලා තියෙනවා, 10 වෙනි පාර්ලිමේන්තුවටත් ඒකම පෙත්සම ඇවිල්ලා තියෙන අවස්ථා ගන්නාවකදී. එතකොට පෙත්සම් කාරක සභාව හැටියට මේ කටයුතු සම්බන්ධයෙන් සමාලෝචනය කරලා කරාට පස්සේ විමර්ශනයක් කරාට පස්සේ පෙත්සම් කාරක සභාව විසින් ගනු ලබන නිර්දේශ ප්‍රමාණයක් තියෙනවා සහ අපි හදාගත්ත රීතීන් ප්‍රමාණයක් තියෙනවා. එනිසා වෙනත් කාරක සභාවන්ට වල විවාදයට ලක් වෙන අභියෝගයට ලක් වෙන කාරණා පෙත්සම් කාරක සභාවට ගන්නයි වගේම මේ සම්බන්ධ එකම ප්‍රශ්නයේ අවස්ථා ගණනාවකට එනකොට ඒ සම්බන්ධ කාරණේ සැලකිල්ලට ලක් කරගෙන වසර 15කට එහා ගිය මීට කලින් පෙත්සම් කාරක සභාව විභාග කරලා නිර්දේශ ලබා දීපු කාරණා සම්බන්ධයෙන් විභාගයට ගැනීම සම්බන්ධ පෙත්සම් කාරක සභාව සාකච්ඡා කරලා තීරණයක් ගමු කියන ස්ථාවරයකතාව.
ගරු සභානායකතුමා,
ගරු කතානායකතුමා, මම හිතන්නේ මේක විවාදයක්
කරගන්න අවශ්‍ය
නැහැ. තුමාලා පෙත්සම් කාරක සභාවේ ඉන්නවා. මම හිතන්නේ සභාපතිතුමා කිව්ව කාරණේ ගත්තොත් අවුරුදු 15ට වඩා පරණ ඒවා නෙමෙයි. පෙත්සම් කාරක සභාවට ඇවිල්ලා තීරණ අරගෙන අපිටත් අත්දැකීම් තිබෙනවා. පෙත්සම් කාරක සභාවේ තීරණයක් දීලා තිබියේදී නැවත නැවතත් එනවනම් ඒක අවුරුදු 15ටත් වැඩි නා. ඒවා තමයි එපා කියලා තියෙන්නේ.
ගරු සභානායකතුමා, වාර්තා
හරි ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරා.
පරිසරයේ කුෂ්කර්ම සහ සම්පත් ත්‍රිසාරත්ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටප්පුවම් මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුනි පරිසර කුසකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද ජාතික පාරිසරික සංශෝධිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කතානායකතුමනි, අද දින මෙම ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කළද මෙම කෙටුම්පත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවත් උනන්දුවක් දක්වන පාර්ශ්ව සිටි නම් හා ඔවුන් කරන ලද තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා කාරක සභාව සූදානම් බව වැඩිදුරටත් ඔබතුමාට දැනුම් දීමට කැමැති. එවැගේම තව එක පුංචි කාරණාවක් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මධ්‍යම පරිසර අධිකාරියට ප්‍රශ්නයක් මයිතන්නේ මොකක් හරි ඇති වෙලා තියෙනවා වයඹ පළාත් පරිසර අධිකාරිය. මොකද වයඹ පළාත් පරිසර අධිකාරිය පළාත් සභාවේ ප්‍රත්‍යක්ෂයක් හැටියට ඉදිරිපත් කරේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ජයක්‍රම පෙරරා මැතිතුමා. එතුමා ඒක හරි විදිහට ඒ පරිසර කටයුත්ත කරගෙන ගියා ඒ වයඹ පළාතේ. දැන් යම් විදිහක මේ පනත සංශෝධනයත් එක්කම ඊළඟට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තද නැත්තද කියලා හරියට අපිට ගන්න අවශ්‍යයි. ආණ්ඩු පක්ෂයෙන් මේ වයඹ පළාත් පරිසර අධිකාරියට එහා ගිහිල්ලා ඒ ප්‍රදේශයේත් මධ්‍යම පරිසර අධිකාරියේ බලය ලබා දෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. පළාත් සභාවෙන් පස්සේ මන්ත්‍රීවරු පත් වුණාට පස්සේ
ගරු කථානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා මේ කරුණු ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම ගැන. විශේෂයෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සමසභාපතිවරයා හැටියට මමත් කටයුතු කරනවා. මහාචාර්ය අබේ වික්‍රමතුමත් කටයුතු කරනවා. පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා අපි පාර්ලිමෙන්ටරි බිස්නස් පිළිබඳ කමිටුවේදී මේ පනත ඇත්තටම ගෙනෙන්නට ඊදී තිබුණේ මේ සතියේ. අපි යෝජනා කරා, අපි ඉල්ලීමක් කරා, ඒ මොහොතේම එකඟ වෙලා මේක තුන්වෙනි සතියට දැම්මා. හැබැයි ගරු කථානායකතුමනි, මට විශේෂයෙන්ම කරුණු තුනක් ඉදිරිපත් කරන්න තියෙනවා. පළවෙනි එක තමයි මේ කල් දැමීම ඉල්ලන්නට එක වැදගත් හේතුවක් තමයි පාර්ශ්වකරුවන් සමග විධිමත් සාකච්ඡාවකට යෑම. ඒ කියන්නේ ස්ටේක් හෝල්ඩර් ඩිස්කෂන් එකකට යෑම. මම ගරු පරිසර ඇමතිතුමාට අපි දන්න ආකාරයට ඒ විවිධ ස්ටේක් හෝල්ඩර්ස්ලාගේ ඩීටේල්ස් විස්තර ඔක්කොම ලබා දීලා තිබෙනවා. අපි යෝජනා කරනවා ඉතාමත් මේ ඉක්මනින් ඒ ස්ටේක් හෝල්ඩර් ඩිස්කෂන් එක ක්‍රියාත්මක
කරන්න.
තව කරුණු දෙකයි. දෙවෙනි කාරණාව ගරු කතරගමනේ විශේෂයෙන්ම මේ වයඹ පළාත් සභාව පරිසර ප්‍රඥප්තියක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ වගේම ඒකේ තියෙනවා පළාත් සභා පරිසර ඇක්ට් එකක්. එතකොට ඇත්ත වශයෙන්ම මේකට ප්‍රධානතම හේතුව තමයි නොරොච්චෝලේ බලාගාරයට පරිසර බලපත්‍රය ලබා දෙනකොට ඒ අය යම්කිසි කොන්දේසි සම්පූර්ණ කරන්නට ඕන මේ එන්වයරන්මෙන්ටල් කන්සිඩරේෂන්ස්, ඒ කියන්නේ පාරිසරික බලපෑම් පිළිබඳව ඒ ඒ අය ඒ නිශ්චිත ක්‍රියාමාර්ග ගත්තන් පස්සේ තමයි ඇත්ත වශයෙන්ම මේ පරිසර ආරක්ෂණ බලපත්‍රය එන්වයරන්මෙන්ටල් ප්‍රොටෙක්ෂන් ලයිසන්ස් එක ලබා දෙන්නේ. හැබැයි මේ මොහොත වෙන විට පළාත් සභාවේ ඒ පනතත් මධ්‍යමාණ්ඩුවේ එන්වයරන්මෙන්ටල් පනතත් අතර ලොකු බරපතල ගැටුමක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ පළාත් සභාවේ ඒ පළාත් ක්‍රමවේදයට මේ නොරොච්චෝලේ බලාගාරයේ සිදුවෙන මේ ඒ විවිධ පරිසර අහිතකර ක්‍රියාදාමයන් පිළිබඳව තක්සේරුවක් කරන්න බෑ. ඉතින් ඒක පිළිබඳව එක ගැටලුවක් තිබෙනවා. දෙවෙනි කාරණාව තමයි මේ යෝජනා කරන පනත තුල සාමාන්‍යයෙන් නිෂ්පාදනකරුවට තමයි වගකීම ලබා දෙන්නේ ඒ පරිසර දූෂණේ ඒ පිරිවැය, ඒ කොස්ට් එක, ඒ කියන්නේ කොස්ට් ඔෆ් එන්වයරන්මෙන්ටල් පොලියුෂන් එක, ඒක නිෂ්පාදනකරුවා දරන්නට ඕන. හැබැයි මේ පදනම හරහා ඒ වගකීම පාරිභෝගිකයටත් පවරලා තියෙනවා. ඉතින් මං හිතන එක බරපතල ප්‍රශ්නයක්. ඒ පිළිබඳවත් මං හිතන්නේ මේක
සංසංගරණ
ඕන. අවසාන වශයෙන් විශේෂයෙන්ම කියන්නට ඕන මේ බ්‍රෑන්ඩ් ඕනර්ස්ලා, ඒ කියන්නේ සන්නාම හිමිකරුවන්, ඒ වගේම අපද්‍රව්‍ය ක්‍රියාවලිය, වේස්ට් ප්‍රොසෙසින් කියන එක සහ ලයබිලිටි චේන් එක, වගකීම් බැරකම් දාමය, මේ කරුණු කාරණා ඇත්ත වශයෙන්ම මේව දරන්න ඕන නිෂ්පාදනකරුවා. නමුත් මේ අලුත් පනත තුල මේක නිෂ්පාදනකරුවටත් යනවා පාරිභෝගිකයටත් යනවා. පාරිභෝගිකයට හැකියාවක් නැහැනේ මේ පරිසර දූෂණය වැළැක්වීමේ ක්‍රියාවලිය නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න. ඒ නිසා මේ කරුණු තුන මම ඉදිරිපත් කරනවා.
මාජන පිස්සම් පිළිගන්නේ
මට කියනවා මේව ගැන හොයලා බලන්න කියලා.
ගරු සභානායකතුමා
පොදු වැදගත්කමක් තිබෙන කරුණක් නිසා එතුමා ඉදිරිපත් කරපු දෙයට වචනයක් කියන්න ඕනේ. එකක් තමයි පළාත් සභාවලට බලයක් තිබෙනවා අඳුකම ව්‍යවස්ථාව අනුව ඔවුන්ට ගැලපෙන ප්‍රඥප්තීන් සකස් කරලා. ඒ අප ව්‍යවස්ථානුකූලව බැඳී සිටිනවා. ඒ සම්බන්ධ කිසි ගැටලුවක් නැහැ. නමුත් වයම් පළාත නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් වශයෙන් යම් කාලයක් අපි හොඳාකාරම දන්නවා ලංකාවේ කිසිම පළාතකර නැති බලතල ප්‍රමාණයක් වයම් පළාත් අධිකාරිය තිබෙනවා. ඒ වගේම එකම පුද්ගලයන් දිගු කාලීනව මේ වයම් පළාත් සභා පරිසර අධිකාරියේ සිටීම නිසා මම දන්නේ දැන් ඒගොල්ලන් ඉන්නවාද කියලා. මට කියන්න පුළුවන් 99 2010 දක්වා කාලය සැලකිතු දූෂණ සිද්ධ වෙන හේකුත් තිබෙනවා. අපේතර පරිසර නීති විශාල වශයෙන් අලුත් වෙලා තිබෙනවා. ඒ දැනුම මම දකි කීතන්නේ පළාත් සභාවකට මධ්‍යම පරිසර අධිකාරිය තරම් එන වැඩි කියලා. ඒ නිසා යම්කිසි ආවරණීය වීමක් කරගත යුතුයි. පළාත් 13 වෙනි සංශෝධනයේ කිසිම හානියක් නොකර ඒ අවධාරණය කරන්න ඕන කම තිබෙනවා. ද පොලියුටර් පේ කියන ප්‍රතිපත්තිය නිෂ්පාදකයට වැඩි ප්‍රමාණයක් වෙනා වගේම ඔබතුමාට පාරයිනේ පොඩ්ඩක් වාහනේ නතර කරලා බැලුවොත් ඒ ඕනම නතර කරන තැනක තියෙනවා හිස් බියර් කෑන්යක් හරි ප්ලාස්ටික් බෝතලයක් හරි. ඒතර ප්‍රොඩියුසර් පොලියුටර් තමයි එයා ගෙවන්න ඕනේ වැඩිපුර. ඒ වගේම අපි මිනිස්සු වශයෙන් උත්තර විපක්ෂ නායකතුමා තිබෙනා වගකීම. ඒ නිසා මම හිතනවා ඒක කොස්ට් එකය කරන්නේ කොහොමද කියන එක වෙනම එකක්. අවසාන වශයෙන් ගත්තොත් ඔබතුමා පරිසර පනත පිළිබඳ තව සාකච්ඡාවක් ඕන නිසා ගරු කතානායකතුමනි බිස්නස් කමිටියේදී ඔබතුමා විපක්ෂනායකතුමා ඉල්ලා සිටියා කල් දෙන්න කියලා අපි කල් දබා දුන්නා. අපි සුසුවන්ත වෙනවා පරිසර අමතුමාට ඒ සඳහා පනත කල් දාලා විවාදයට ගන්න කල් ගන්න ඉල්ලීම පිළිබඳව එකඟ වීම පිළිබඳව. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ සාකච්ඡාව රට පැත්තෙන් හිතලා සිදු කිරීමට අපි කාටවත් ආරාධනා කරන්න බොහොම
ස්තුතියි. නියෝජ්‍ය අමතුමා
විශේෂයෙන්ම විපක්ෂ නායකතුමා මතු කරපු කාරණ සම්බන්ධයෙන් අපි මං හිතනවා ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී බොහෝ විට පරිසර පනත ගැන සාකච්ඡා වෙනවා. විපක්ෂ නායකතුමා මතු කරපු කාරණේදී පළවෙනි කාරණ සම්බන්ධයෙන් අපි රටටම එක පනතක් පරිසරය සම්බන්ධයෙන් පරිසරය එක පනතක් හැටියට මේ පනත රටේම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන අපි වයම පළාත් පරිසර අධිකාරිය අහෝසි කිරීමක් නෙමෙයි පනත එකක්. මොකද රටේම ගත්තොත් පනත් එක වෙන්න ඕනේ පරිසර පද්ධති එකට අන්තර් සම්බන්ධයි. එතකොට මේ පනත රටේම ක්‍රියාත්මක කරන අනිත් එක EPR එක Extended Producer Responsibility නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීම එක අපි බොහෝ ප්ලාස්ටික් අසුරන ප්ලාස්ටික් පරිහරණය කරන නිෂ්පාදකයන් සමග සාකච්ඡා කරලා තමයි මේක ගත්තේ. එතකොට ඒගොල්ලෝ බොහොම කැමැත්තෙන් ඉන්නවා මේක එකතු කරලා ඒගොල්ලන්ගේ වගකීමක් හැටියට ගන්න. මේක කිසිම වෙලාවක පාරිභෝගිකයාට මුදලක් නියම වෙන්නේ නැහැ. පාරිභෝගිකයාගේ වගකීමක් බවට පත් වෙනවා.
ඉතින් මම
නායකතුමා අපි ඒක ඉදිරියේදී මේක සාකච්ඡා කරමු. පනත සම්බන්ධයෙන් හරියට පනත කියවලා අපි එදාට සාකච්ඡා කරමු.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කමාණ්ඩ විශ්‍රාමික ප්‍රගීත් මදුරංග මහතා පෙස්සම් තුනයි.
ගරු කතානායකතුමනි, කඩවත සූර්යපාලුව ඇල්හේනවත්ත අංක 275 දෙක දරන ස්ථානයේහි පදිංචි RAJ රත්නායක මහතාගෙන් ලැබුණු පෙත්සමක්, කඩවත ඉහළ කරගහමුණ එක්සත් මාවත අංක 534 ඇල ඉරක් තුර දරන ස්ථානයේහි පදිංචි SDS මෙල්ක් මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ කඩවත මහරණුගේගොඩ අංක 391 දරන ස්ථානයේහි පදිංචි WAD පුලස්ත චතුරංග විජේසිංහල මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මහපලගම මහතා පෙත්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, ඌරපල යටවක යන ලිපිණේ පදිංචි චිත්‍රාමාලනී හෙන්රි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් සහ වේයන්ගොඩ මගලේගොඩ අංක 104-22 දරන ස්ථානයේ පදිංචි GP චන්ද්‍රසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා පෙත්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, කොළඹ 7 ස්ටැන්මෝ ක්‍රෙසන්ට් අංක 7A දරන ස්ථානයේ පදිංචි ජේ සුමේදා ජයවීර මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් සහ මග්ගොන මුංහේන පාර අංක 72 ධර්ණ ස්ථානයේ පදිංචි MAM මුනාස් මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්න අංක 1 ගරු වෛද්‍ය කාවින්ද හේෂන් ජයවර්ධන මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රශ්න අංක 2 ගරු හෙක්ට අප්පාමි මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි මම අහන ප්‍රශ්නය.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි අයන් 1 විනිසුරු නිල නිවාස ඉදිකිරීම් රහිතව අධිකරණ සංකීර්ණ අධිකරණ ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘති 73ක් 2015 වර්ෂයේ සිට මේ දක්වා ආරම්භ කර ඇත. රෝමිලකම් 2 ඒවා ඉදිකළද ස්ථාන ඇමුණුම 1 මගින් සවිස්තරාත්මකව දක්වා තිබෙනවා. රෝමිලකම් 3 ඉදිකිරීම් අවසන්ව ඇති අධිකරණ සංකීර්ණ ගොඩනැගිලි සංඛ්‍යාව 30යි. ඉදිකිරීම් කටයුතු තවදුරටත් සිදු කරමින් පවතින අධිකරණ සංකීර්ණ ගොඩනැගිලි සංඛ්‍යාව 11යි. ඉදිකිරීම් අතරමඟ නවතා ඇති අධිකරණ සංකීර්ණ ගොඩනැගිලි සංඛ්‍යාව 32යි. රෝමිලකම් 4 ඉදිකිරීම් අතරමඟ නවතා ඇති අධිකරණ සංකීර්ණ කඩමේ ඉදිකර අවසන් කිරීම ගලවට ක්‍රියාමාර්ග ඇමුණුම 1 අවසාන කොළමේ සඳහන් කරලා තිබෙනවා. ආයන්න පැන නොනගී
කරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි ඔබට ස්තුතිවන්ත වෙනවා. මොකද ඔයිට පෙර තිබිච්ච ප්‍රශ්නයක් පිළිබඳ තමයි මේ ප්‍රශ්නේ දැම්මේ. හැබැයි ඒක කාලේ ගිය නිසා ඒකෙන් දැන් අහලා වැඩක් නැහැ. නමුත් ඒකට වෙනම අතුරු ප්‍රශ්නයක් හැරියට මම පළවෙනි අතුරු ප්‍රශ්නේ අහන්න බලාපොරොත්තු වෙනවා. මොකද බොහෝ අධිකරණ සංකීර්ණවලදී තියෙන ප්‍රශ්නේ දැන් අපි දන්නවා නගරාසිරිය තියෙන ඒවා ඉතාමත්ම හොඳින් තියෙන අංග සම්පූර්ණම තියෙනවා. සමහර අධිකරණ ගොඩනැගිලි වල අඩුපාඩු ගොඩක් තියෙනවා. දැන් සමහර වෙලාවට කොළඹත් ඒ ප්‍රශ්නේ තියෙනවා. තදබදෙත් එක්ක සමහර වෙලාවට විශේෂයෙන්ම අපි දන්නවා හදිසි අවස්ථාවකදී මුත්‍රා කරන්න යන්න තියෙන වැසිකිලි පද්ධති පවා යම් තැන්වල බරපතල ප්‍රශ්න තියෙනවා. એટલે මේකට එන්නේ දැන් විත්තිකරු හැටියට එන්නේ බොහෝ වෙලාවට එන අය බොහෝ දෙනෙක් නිර්දෝෂ වෙනවා. ඉතින් ඒ නිර්දෝෂ වෙන අයත් එක්ක සමහර අය එනවා, සහයෝගයටත් එනවා, දෙමව්පියොත් එනවා, දරුවොත් එනවා, මේ කණ්ඩායම් ඔක්කොම එනවා. මේ එන අයට යම් කිසි පාසුකමක් දීම වරදක් නැහැ. මොකද අධිකරණයේදී දඬුවම් දෙන්න ඕනේ නැහැ අධිකරණයට සහභාගී වෙන අයට. මං කියන්නේ ඒගොල්ලන්ට පාසුකම් ටික සැප වෙන්න ඕනේ. ඒ නිසා මං ඔබතුමාගෙන් විශේෂයෙන්ම අහන්න කැමති සමස්ත අධිකරණ ගොඩනැගිලි සංකීර්ණ පද්ධතියම මේ අර අත්‍යවශ්‍ය පහසුකම් ටික ඒ පහසුකම් ලබා දීම වැඩසටහනදී මීට වඩා ලොකු දායකත්වයක් ලබා දෙන්න වැඩසටහනක් සකස් කරනවාද කියන එක.
ගරු අමාත්‍යතුමා,
ඔබ ගරු මන්ත්‍රීතුමා දක්වපු ගොඩක් අදහස් නිවැරදියි. මම හිතන්නේ සාමස්තයක් වශයෙන් ඔබතුමා නිවැරදියි. 2022 පස්සේ සියලුම ව්‍යාපෘතීන් නැවතුවා. මොකද ආර්ථික බංකොලොත්භාවය සමගම ඊට පස්සෙ අපි තමයි ඇවිල්ලා මේක දැන් ආරම්භ කරගෙන යන්නේ. මං පිළිගන්නවා සමහර උසාවිවල පොදු ජනතාවට තියෙන පහසුකම් හොඳටම මදි. ඒ නිසා ඒවා වැඩි දියුණු කරන්න මමත් අමාත්‍යාංශ ඉංජිනේරු කණ්ඩායමත් අධිකරණ සේවා කොමිස සභාවත් ඒවා හඳුනාගෙන මූලිකතාවයන් හඳුනාගෙන අපි කටයුතු කරනු ලබනවා. ඒ වගේම මම පිළිගන්නවා උසාවියට එන හැමෝටම ඔහු විත්තිකාරයෙක් වේවා, සැකකාරයෙක් වේවා, සාමාන්‍ය පුද්ගලයෙක් වේවා, ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් බේදයකින් තොරව තිබෙන්න ඕනේ කියන කාරණාව. ඒ වගේම මේ අධිකරණ තියෙන තැන් පොඩි වීමත් ගොඩක් වැඩ අධික වීමත් නිසා ප්‍රශ්න මතු කරලා තිබෙනවා. නමුත් මේ වන විට මම පුද්ගලිකවම අධිකරණ තෝරාගෙන එහි නිරීක්ෂණ චාරිකා සඳහා යනවා. ඉතාම වේගයෙන් ඔබ කියනා වූ තත්ත්වය ඇති කිරීමට අවශ්‍ය කරුණු වැඩපිළිවෙල අපි යොදමින් යන්නේ දැන් ආරම්භ කරලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුප් හකිම් එතුමාට ලබා දෙනවා.
ගරු රවුප් හකිම් මන්ත්‍රීතුමා,
ගරු අධිකරණ අමාත්‍යතුමනි, දැන් මේ අපේ බන්ධනාගාරවල ඇතිවෙන තදබදය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙන බැවින් කලින් තීරණයක් තිබුණා මේ විශේෂයෙන්ම රැඳවියන්ගේ ආරක්ෂාව පිළිබඳ. මොකද බන්ධනාගාරයේ ඉඳලා මහේස්ත්‍රාත් උසාවිවලට මේ හයිකෝට්වලට රැඳවියන් අරන් යද්දී මරණයට පත්වීම, ඒ වගේම මහේස්ත්‍රාත් උසාවිය තුලත් වෙඩි තැබීම් සිදුවෙලා තිබෙනවා. ඉතින් මේ කාරණා උඩ මේ රිමාන්ඩ් බන්ධනාගාරවල තාවකාලිකව මහේස්ත්‍රාත්වරු පත් කරලා එහෙම මේ තමන්ගේ අපැඉල්ලීම් වැනි අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට අවශ්‍ය පරිදි කටයුතු කිරීම පිළිබඳව කලින් යෝජනා තිබුණා. ඉතින් මේක වැලිකඩ උසාවිය වැලිකඩ බන්ධනාගාරය වැනි අනිකුත් රිමාන්ඩ් බන්ධනාගාරවල මහේස්ත්‍රාත්වරුන්ට ගිහිල්ලා ඒ සැසිවාරයේ පවත්වලා අවශ්‍ය පරිදි කටයුතු කරන්න පිළියම් යෙදෙනවාද කියලා මම අහන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා,
ගරු මම ගරු මන්ත්‍රීතුමනි, ඔබ අහන්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක් වුවද 33 යටතේ අතුරු ප්‍රශ්න මගින් අහන්න පුළුවන් මුල් ප්‍රශ්නෙහි ඇතුළත් නොවන කාරණා මතු කර නොලැබිය යුතුයි කියලා සඳහන් වෙනවා. ඔබතුමාගේ ප්‍රශ්නය වැදගත්, ගොඩාක් වැදගත්. ඒ වුණාට මම මේ රීති අනුව මම ඔබට උත්තර දෙන්නේ නැහැ. නමුත් කරුණාකරලා ඔබගේ ආයචනා කරන එම ප්‍රශ්නය නැවත වතාවක් මට ඉදිරිපත් කරන්න නිසි ක්‍රමවේදය අනුව මම ඉතා කැමැත්තෙන් උත්තර දෙනවා. එහෙනම් සමා වෙන්න මම ඔබට උත්තර දෙන්නේ නැහැ. මොකද මේ රීති අනුව මම උත්තර දෙන්න මට බැඳීමක් නැති නිසා. බොහොම ස්තුතියි.
ප්‍රශ්න අංක 3, ගරු මුජිබුර් රවුමාන් මහතා, ප්‍රවාහන මහාමාර්ග සහ මනාර්ග සංවර්ධ අමාත්‍යතුමා ඇසීමට. ගරු ඔබතුමායි පොයින්ට් එක කියන්න ගරු විජේසිරි මන්ත්‍රී.
පොයින්ට් එක තමයි මේ ස්ථාවර නියෝග 31 තියෙන 34 එක ගරු ඊයේ මේ එකේ තියෙන ප්‍රශ්නයක කියන එක. ඒ කියන්නේ එකක්ද ගරු කතානායකතුමද ප්‍රශ්නද? ඒ කියන්නේ ප්‍රශ්නයක නිසි ආරමුණ ප්‍රශ්නයක කිව්වම අතුරු ප්‍රශ්නේද මුල් ප්‍රශ්නේද කියන කාරණේ.
මුල් ප්‍රශ්න
නෑ, ඒක මුල් ප්‍රශ්නේ කියලා ලියවෙන්න එපා ගරු කතානායකතුමා.
නෑ, ඒ ප්‍රශ්නේ අන්න ගරු මන්ත්‍රීතුමා ආයෙත් ඔබතුමාට සිංහල තේරෙන්නේ නැහැ. මහා ගන්න ගරු මන්ත්‍රීතුමා අහන්න, ඉස්කෝලේ ගියාට ප්‍රශ්නේ තියෙන්නේ සිංහල තේරෙන්නේ නැති එකයි. ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නයක නිසි අරමුණ විය යුත්තේ කියලා කියන්නේ ඔබ අහන ප්‍රශ්නය, අතුරු ප්‍රශ්න නෙවෙයි. ආය ඔබතුමාට ආයෙ තේරෙන්නේ නැහැ සිංහල. ඔබතුමා මේ කාලේ නාස්ති කරන්න නැතුව ඉන්න. ගරු මුජිබුර් රවුමාන් මන්ත්‍රී මහතා, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ග අමාත්‍යතුමා ඇසීමට. ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා, කොෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඇසීමට. ප්‍රසංග 5, ගරු රජීවන් ජයචන්ද්‍ර මූර්ති මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රශ්න අංක 6, ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රශ්න අංක 7, ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පරිසර අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, මම ප්‍රශ්නේ අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
එතුමා මතක කරපු ආ කොටසේ 1 සහ 2 මම එකවර පිළිතුරු දෙන්නම්. වනජීවී කලාපය කිලිනොච්චිය අයත් දිස්ත්‍රික්ක යාපනයේ කිලිනොච්චියේ මුලතිව් භූමි ප්‍රමාණය 475,818, වවුනියාව අදාළ දිස්ත්‍රික්ක වවුනියාව මන්නාරම භූමි ප්‍රමාණය 399,947, වනජීවී කලාපයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක ත්‍රිකුණාමලය මඩකලප පොළොන්නරුවේ කොටසක් 311,307, වනජීවී කලාපයේ නැගෙනහිර අම්පාර මඩකලප බදුල්ල මොන්රාගල 713,426 හෙක්ටයර්, පොළොන්නරුව සහ මාතරේ කොටසක් 546,466, මධ්‍යම නුවර මහනුවර නුවරඑළිය බදුල්ල රත්නපුරය 655,790, පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම 262,340, වයඹ කුරුණෑගල අනුරාධපුර මාතලේ කොටසක් 549,326, බස්නාහිර කොළඹ ගම්පහ කළුතර ගාල්ල කෑගල්ල 693,454, දකුණ හම්බන්තොට මොනරාගල රත්නපුරයේ කොටසක් සහ මාතර 643,412, අනුරාධපුරය සහ පුත්තලමේ කොටසක් 725,305, ඌව මොනරාගල හම්බන්තොට කොටසක් 620,354. තුන්වෙනි ප්‍රශ්නය වනජීවි කලාප තුළ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත වනජීවි රක්ෂිත මෙන්ම ඉන් පිටත පිහිටි කැලෑවල වැව් අමුණු සහ විල් විශාල වශයෙන් පවතින අතර එබැවින් විශේෂ හඳුනා ගැනීමක් සිදු නොකර ඇත. හතරවැනි ප්‍රශ්නය වනජීවි කලාප තුළ වැව් අමුණු සහ විල් විශේෂ හඳුනා ගැනීමක් සිදු කර නොමැත. පහ අදාළ වනජීවි කලාපයන්හි ප්‍රකාශිත වනජීවි රක්ෂිත තුළ වැව් සහ ඇතුළු ජලමූලාශ්‍ර වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වසර ගණනාවක සිට නඩත්තු කර සහ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන අතර මෑත කාලීනව සිදු කරන ලද ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු පහත පරිදි වේ. 2022 අනුරාධපුර විල්පත්තුව අබේ භූමිය මහයිලන්ද ගඟ වැව කරබ වැව පුත්තලම වනජීවි කලාපයේ තබ්බෝ අබේ භූමියේ දිගලිය වැව 2023 දී නැගෙනහිර කුමන ජාතික උද්‍යානයේදී පළුකොටවල දියවල අලියා දියවල පොළොන්නරුව වනජීවි කලාපයේ ජලකැලුම් නිම්න උද්‍යානයේ දිවුලාන විල්ලුව 2023 ඌව යාල 4-5 කොටසේ පස්කේකම වැව නැගෙනහිර වනජීවි කලාපයේ සියඹලා ගස් වැව කුමන ජාතික උද්‍යානයේ ඌව පළාතට අයත් යාල කලාප අංක 1 2025 දී අරංගමුව වැව පරාග පනාගම්මන වැව දෙයන්ගේ වැව ඊට අමතරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශාල වැව් ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කරලා අදාළ සත්තුන්ට යොමු කරලා දාලා තිනවා. ඊට පස්සේ ආ කොටසේ 1 විද්‍යාත්මකව හඳුනාගත් අලි සංක්‍රමණ මාර්ග අලි කොරිඩෝ හිමිකාරීත්වය සහ ඒවට අදාළ රක්ෂිත පහත පරිදි වෙනවා. මං දිස්ත්‍රික්කයයි අලි සංක්‍රමණ අලි කොරිඩෝකේ නමයි විතරක් කියන්නම්. මොකද ටිකක් දිග විස්තරයක් තියෙනවා. මන්ත්‍රීතුමා ඔබතුමාට මම මේක ලබා දෙන්නම්. කොලංකල හම්බන්තොට දිස්ත්‍රික්කය උනාතුවැව හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කය වැටහිරකන්ද මොණරාගල දිස්ත්‍රික්කය දහයියාගල මොණරාගල දිස්ත්‍රික්කය සහ බදුල්ල දිස්ත්‍රික්කය පුවක්කැලේ අම්පාර උල්හිටිය අම්පාර බදුල්ල මාතලේ හුඟමාලවය අම්පාර පොළොන්නරුව මහවැව අම්පාර පොළොන්නරුව රත්නැල්ල මහනුවර මාතලේ දිගම්පතන පොළොන්නරුව අනුරාධපුර පහේ කණුව අනුරාධපුර නාචදුව මහකනගරාව අනුරාධපුර නාචදුව විල්පත්තුව අනුරාධපුර සූර්යපුර පොළොන්නරුව මඩුපාර වවුනියාව පුලියංකුළම වවුනියාව අනුරාධපුර මේ මං කියෙව්වේ අලි කොරිඩෝ ටික විද්‍යාත්මකව හඳුනාගත්තු අලි කොරිඩෝ. මීට අමතරව තව සැලකිය යුතු අලි කොරිඩෝස් ප්‍රමාණයක් තියෙනවා. ඒක ටිකක් කැටගරයිස් කරලා ගත්තොත් අංක 1ට වැටෙන්නේ මෙන්න මේ කියපු ටික. ඊට අමතරව තව විශාල ප්‍රමාණයක් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒක දෙවෙනි කොටස ඉහත ආ එකෙහි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් අලි සංක්‍රමණික මාර්ග 16 අතුරින් දෙකක් වන අලි කළමනාකරණ රක්ෂිත දෙකක් ලෙසත් දෙකක් අභය භූමීන් ලෙසත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වශයෙන් මගින් ප්‍රකාශයට පත් කර ඇත. මෙයින් 9ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රක්ෂිත හැටියට ප්‍රකාශයට පත් කරලා තිනවා. උල්හිටිය හුඟමාලෝය සහ මහවැව යන අලි සංක්‍රමණික මාර්ග ත්‍රිත්වයේ ඉඩම් අයිතිය මහවැලි අධිකාරිය සතු වන අතර මෙම අලිබංකඩ පිළිබඳව සාකච්ඡා මට්ටමින් පවතිනවා. තුන්වෙනි එක ඇත්තටම දැනට පසුගිය පරිසර දිනේදී ජූනි 5 වෙනිදා ගරු ජනාධිපතිතුමා විසින් ජනාධිපතිතුමාට ප්‍රදානය කෙරුවා අලි කොරිඩෝ 3ක් කොරිඩෝ හැටියට ප්‍රකාශයට පත්කරන්න අවශ්‍ය කැබිනට් ඇප්‍රෝල් එක ලැබිලා තිනවා. ඉදිරියේදී ගැසට් නිවේදනය නිකුත් කරනවා. ඒකේ 3 හැටියට ගත්තොත් කොහොලංකල ගත්තොත් MER එක, ඒ කියන්නේ ලුණුගම්මෙහෙර අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඳලා බූන්දලට යන මාර්ගය රක්ෂිතයක් ඒක අලි කොරිඩෝ එකක් හැටියට. ඊට පස්සේ වැටහිරා කන්ද උඩවලව සහ ලුණුගම්මෙහෙර යාකරන අලි කොරිඩෝ එක. ඊට පස්සේ හඳපානාගල සහ දෙමෝදර හරහා යාලට අලින්ට ප්‍රවේශ වෙන්න අවශ්‍ය කරන අලි කොරිඩෝ එක. මම හිතනවා රජයන් විවිධ උත්සාහයන් ට්‍රයි කෙරුවා පසුගිය රජයන් මේ අලි කොරිඩෝ හැටියට ඩික්ලයර් කරන්න. නමුත් එහෙම කරන්න බැරි ගියා. අපි පසුගිය පරිසර දිනයේදී මෙන්න මේ අලි කොරිඩෝ තුන ගැසට් කරන්න අවශ්‍ය කරන වැඩ කටයුතු පත් කෙරුවා. ඒ වගේම තමයි අලි කළමනාකරණ රක්ෂිත භූමිය හා අභය භූමිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මගින් අනිකුත් අර කියපු 16 ඉතුරු ඒවා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. හැබැයි කොරිඩෝවක් හැටියට නෙමේ රක්ෂිත හැටියට අපිට ඉස්සරහට ඉදිරියේදී අපි මේ පිළිබඳව සැලසුම් කරනවා. විශේෂයෙන්ම ගත්තොත් අපිට මේක කොරිඩෝ හැටියට ගැසට් කිරීමේ අපහසුව තියෙන්නේ පසුගිය රජයන් විසින් ගනු ලැබූ තීන්දුව තීරණ. මොකද විවිධ ව්‍යාපෘති වලින් අවතැන් වෙන ජනතාව පදිංචි කරවන්නේ අලි කොරිඩෝ මැද්දේ. ඒ වගේම තමයි විවිධ දේශපාලන බලපෑම් මත මේ අලි කොරිඩෝ වලට අදාළ භූමීන් ප්‍රමාණය ආක්‍රමණය කරලා මේගොල්ලෝ අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම තව සමහර ඒවා සමහර කම්පැනිස් වලට බදු දීලා තියෙනවා. මෙන්න මේ අපහසුතාවය, මේ ඉඩම් නිදහස් කරගැනීමේ අපහසුතාවය ගත්තොත් එහෙම බරපතල ලෙස තියෙනවා. අපි මං හිතන්නේ අපි මේ අරගලයක මේ දවස්වල සාකච්ඡා කරමින් මේ ඉඩම් නිදහස් කරන්න බලනවා. උදාහරණයක් හැටියට කිව්වොත් අලි කොරිඩෝවක් එක තැනකදී අපිට නිර්දේශ කරනවා මීටර් 20ක පළලක් සහිත අලි කොරිඩෝවක්. ඉතින් මං හිතනවා ඒක හාස්‍ය ජනකයි. මොකද අලියෙකුට මීටර් 20ක් මිනිහෙකුටවත් හරියට ගමන් කරන්න බෑ මීටර් 20ක් තුල යන්න. ඉතින් මං හිතනවා අපි මේක සාකච්ඡා කරලා අලින්ට නිදහසේ සංචරණය කරන්න අවශ්‍ය කරන වටපිටාව සහිත අලි කොරිඩෝ බවට මේක පරිවර්තනය කරනවා. ඒකේ හතරවෙනි කොටස දැනට හඳුනාගත් අලිමංකඩ 16ක් ඇති අතර එයින් උල්හිටිය හුංගමාල ඔය සහ මහවැව අලි සංක්‍රමණික මාර්ග තිත්තුවේ ඉඩම් අයිතිය මහවැලි අධිකාරිය සතු වන අතර මෙම අලි මංකඩ පිළිබඳව සාකච්ඡා මට්ටමේ පවතිනවා. අදාළ දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටු වෙන් තීරණය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති අතර මහවැලි අධිකාරියද මේ සමග මේ සම්බන්ධව කටයුතු කරමින් පවතිනවා. ළඟට ඔව් ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ වසර ගණනාවක් දිගින් දිගට වර්ධනය වෙච්ච ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට උත්තර හොයන්න පහුගිය කාලේ හිටපු පාලකයොත් මැදිහත් වෙනවා වෙනුවට ඒ පාලකයොත් මේ අලි කොරිඩෝ හරමේ සමහර තැන්වල අත්පත් කරගත්තුවා තමා තියෙන්නේ පුද්ගලික භුක්ති විඳිනේවා. එතන විශේෂයෙන්ම අපි දන්නවා මේකේ විශාල ජීවිත ප්‍රමාණයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපේ ගරු කතානායකතුමාගේ දිස්ත්‍රික්කයේ පෙරේද දිනේ වෙනකොට 3 දිනක් ජීවිතක්ෂයට පත් වුණා මේ වනාලි ප්‍රහාරය නිසා. දවසින් දවස මේ ප්‍රශ්නේ බරපතල වෙමින් තියෙනවා. ඒ නිසා වර්තමාන ආණ්ඩුව අපි මේ ප්‍රශ්නේ ගැන සලකලා වැඩි මැදිහත් වීමක් කරා පහුගිය කාලේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් 5000ක් මේ වනජීවි දෙපාර්තමේන්තුව වෙනුවෙන් නිදහස් කරා. ඒකෙන් දැන් මේනකොට 3500කට ආසන්න ප්‍රමාණයක් අනුයුක්ත කරලා තියෙනවා ස්ථිර වශයෙන්ම. ඒ වගේම ලක්ෂ්‍ය ව්‍යාපෘති යටතේ පහුගිය කාලේ බඳවාගත්තු ඒ පිරිසෙන් 3531ක් ස්ථිර ලෙසම වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරා. දැන් 7000කට ආසන්න බලයනියක් මේ මාස 20ක් ඇතුලේ වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරලත් බොහෝ තැන්වල අපි දකිනවා මේ වනාලි අලි වැටවල් රට පුරා විශාල ප්‍රමාණයක් ස්ථාපිත කරපුවා තියෙනවා. හැබැයි තාමත් හරියට මේව නඩත්තු වෙන්නේ නැහැ. මැදිහත් වෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබතුමායන් අහන්න කැමතියි මේ වෙනුවෙන් හදලා තියෙන යාන්ත්‍රණය කුමක්ද? ඒක නිසි සොයා බැලීමක් ඇතුලේ ඒ ක්‍රියාමාර්ග සිද්ධ වෙනවද කියන එක අහන්න කැමතියි. පළවෙනි අතු ප්‍රශ්න විදිහට.
ගරු අමාත්‍යතුමා.
විශේෂයෙන්ම ගත්තොත් මන්ත්‍රීතුමා මැති කරපු ගැටලුවේදී අපි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් දැනටවත් 3000 ගණනක වගේ පිරිසක් මේකේ සේවයේ යෙදිලා තියෙනවා. තව 1000 ගණනක් ඔක්කොම 5000ක්. මෙන්න මේ පිරිසට අපි වනජීවිය සම්බන්ධයෙන් වනජීවි ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දීලා අවි පුහුණුවක් සහිතව ලබා දීලා ඒ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අදාළ සේවයේ යොදවන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේගොල්ලන්ට ඇත්තටම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වෙනස්. මේගොල්ලන්ට අපිට වනජීවී දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පැහැදිලි කරලා මේ දවස්වල ඒ අදාළ පුහුණු වීම් කටයුතු සලසලා දෙනවා. මන්ත්‍රීතුමා කියපු කතාවේ යම් සත්‍යතාවයක් තියෙනවා. මොකද මේක හරියට නඩත්තු වෙන්නේ විදුලි වැට ආරක්ෂකයන් හැටියට අපි බඳවාගත්ත 3500කට ආසන්න සේවක පිරිසක්. ඉතින් අපි මේ වෙනකොට මං හිතන්නේ හැම දිස්ත්‍රික්කයේම අපි අලි කමිටුව දිස්ත්‍රික්ක පදනම් කරගෙන අලි කමිටු පිහිටවලා තිනවා. අන්නේ අලි කමිටු වල නිර්දේශ ඔබතුමන්ලාගේ පැත්තෙන් ඇත්තටම යෝජනා කරන්න මෙන්න මේක මේක කියලා. මොකද දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට වෙනස්, ආවේනිකයි ප්‍රශ්න වෙනස්. එතකොට අන්න ඒක වෙනුවෙන් අපි මැදිහත් වෙනවා. දැනටමත් ඒක ක්‍රියාත්මක කරලා තිනවා දිස්ත්‍රික්ක වලට අලි ආරක්ෂණ කමිටු. ඒ වගේම තමයි අපි මේ වෙනකොට ගම්වල ඒ කියන්නේ විදුලි වැට සහ අලි වැදීම් ගම් වැදීම් වළක්වීම සඳහා අවශ්‍ය කමිටු හදාගෙන යනවා, හදලා තියෙනවා. මං හිතන්නේ ඔබතුමාලාගේ දිස්ත්‍රික්කෙත් ඔබතුමත් මැදිහත් වෙලා ඒ කමිටු තියෙනවා. දැන් අපිට තියෙන්නේ ඇත්තටම අර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු. මේ කමිටුයි මෙන්න මේවා ටික ඒකාබද්ධ කරලා ඉවරලා පොදු යාන්ත්‍රණයක් මේ දවස්වල යොදාගෙන යනවා. ඒ වගේම වනජීවී දෙපාර්තමේන්තුවට අවශ්‍ය කරන භෞතික සම්පත් වාහන, ට්‍රැක්ටර්, මෝටර් සයිකල් ආදී ලබා දීමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙනවා. නුදුරු මාස දෙක තුනක් ඇතුළත වගේ කාලයක් ඇතුළත ඒ අදාළ පහසුකම් සපයන්න බලාපොරොත්තු වෙනවා.
ගරු කථානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, අපි දන්නවා වනාලීංගික විතරක් නෙමෙයි වන සතුන්ගේ බරපතල ප්‍රශ්නයක් අපේ රටේ ජනතාවට ගෙනල්ලා දීලා තිබෙනවා. ඒතර මේකෙන් පේන ප්‍රශ්නයක් තමයි වසර ගණනාවක් මේ ප්‍රශ්නේ වර්ධනය වෙන්න ඉඩ හැරලා හිටියා මේ පාලකයෝ. වනසතුන් කළමනාකරණය වෙනුවෙන් වනජීවි දෙපාර්තමේන්තුව, අපි දන්නවා වනජීවි දෙපාර්තමේන්තුව වනසතුන් ආරක්ෂා කරන්න තමයි තියෙන එක ඇත්ත. හැබැයි වනසතුන් ආරක්ෂා කරනකොට වනසතුන් රැකබලා ගන්න එක, විශේෂයෙන්ම අලි රැකබලා ගන්න එකත් වනජීවි දෙපාර්තමේන්තුවේ කාර්යභාරය. ඒතර වනජීවි දෙපාර්තමේන්තුව කොයිතරම් ප්‍රමාණයෙන් මේ වනසතුන් කළමනාකරණය කරලා වෙලා රැකබලා ගැනීම වෙනුවෙන් පහුගිය කාලයේ පුරාවට කොයිතරම් වෙහෙසක් අරගෙන තියෙනවද, මහන්සියක් අරගෙන තියෙනවද, ඒ වෙනුවෙන් ආහාර නිෂ්පාදනය කරලා ලබා දෙන්න කොයිතරම් මැදිහත් වීමක් කරලා තියෙනවද, වනසතුන් කළමනාකරණය වෙනුවෙන් වනජීවි දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම කාර්යභාරය මොකක්ද කියන එක දැනගන්න කැමතියි.
ගරුණීය ජමාත්තුමා,
ඇත්තටම ගත්තොත් මේකේ ඔබතුමා මතු කරපු ප්‍රශ්නය ඉතාමත් හොඳයි. මොකද අපි රටක් විදිහටත් වනජීවී දෙපාර්තමේන්තුව විදිහටත් බහුතරයක් අපි නිකන් පුරුදු වෙලා තියෙන්නේ පරිසරය එහෙම නැත්නම් වනජීවීන් කළමනාකරණයට වැඩිය සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලා. ඉතින් මං හිතනවා ඒකේ ගැටලු ගොඩක් තියෙනවා. ඉතින් මේකෙදී ඇත්තටම දැන් අපිට ප්‍රථම පියවර හැටියට කළමනාකරණය පැත්තට වැඩිය දැනට තියෙන එකත් එක්කම අපිට තියෙන්නේ ඇත්තටම ජනතාවත් එක්ක බද්ධ වෙච්ච ක්‍රියාවලියක්. මොකද ජනතාවට මෙන්න මේ පාරිසරික කළමනාකරණය පිළිබඳව අවබෝධය නැත්තම්, පරිසර සංවිධානවලට මේ කළමනාකරණය පිළිබඳව අවබෝධය පළවෙනි පියවර ඒ අවබෝධය ලබා දීම තුළ අපිට පුළුවන් ඉදිරි අනාගතයේදී කළමනාකරණය පැත්තට යොමු වෙන්න. ඉතින් මං හිතනවා අපි දැනටවත් වනජීවී දෙපාර්තමේන්තුව ලෙස කළමනාකරණයට අදාළව පියවර අරගෙන තිනවා. විශේෂයෙන්ම අලි කළමනාකරණ රක්ෂිතයක් හැටියට ගැසට් කෙරුවට ඒකේ රෙගුලේෂන්ස් මොකුත් වෙලා සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඉතින් මේ අපි ආණ්ඩුව ආවට පස්සේ දැන් මාස කීපයකට කලින් අලි කළමනාකරණයට අදාළ චක්‍රලේඛ ටික නිකුත් කරලා ඒ ප්‍රදේශයේ මෙන්න මේක කළමනාකරණය කරන්න ඒ ප්‍රදේශයේම ඉන්න විද්වතුන් ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ගෙන් කමිටුවක් හදලා මේ කළමනාකරණය කටයුතු පිළිබඳව ඒකට පිටෙව්වා. ඒ වගේම තමයි මං හිතනවා මුළු රටේම මෙන්න මේ කළමනාකරණය සම්බන්ධයෙන් අර අපි වනාලින් සම්බන්ධයෙන් දිස්ත්‍රික් කමිටු පිටෙව්වා වගේම මෙන්න මේ පාරිසරිකව මේ ගොඩනැගිලා තියෙන ප්‍රශ්නය වනජීවීන් කළමනාකරණය කිරීම පිළිබඳව අලි කළමනාකරණ කමිටුව වගේම ඒ කළමනාකරණ කමිටුත් මහජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙනුත් කළමනාකරණයට අපිට අවශ්‍ය කරන සාකච්ඡා මේ දවස්වල අපි සිදු කරමින් පවතින ඉස්සරහට අපි ඒක පිළිබඳව සලකා බලලා ක්‍රියාත්මක වෙන්න සූදානම්. මොකද ඇත්තටම පරිසරය රැකෙන්නේ, පරිසරය ආරක්ෂා වෙන්නේ මෙන්න මේ කළමනාකරණය තුළ පමණයි, සංරක්ෂණය තුළම පමණක් නෙමෙයි. සංරක්ෂණය තුළ සමහර විට පාරිසරික පද්ධතීන් සමහර සත්ව කොටස් සමහර ශාක කොටස් විනාශ වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ කලමනා මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්නේ ඉතාමත් වැදගත්. කලමනාකරණය අපි රටට අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි ඉස්සරහට වැඩ කටයුතු සූදාන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නාංකාට ගරු නීතිඥ චමින්ද්‍රාණි කිරියල් මහත්මිය ග්‍රාමීය කර්ණාටක මන්ත්‍රීතුමා ඔබතුමා
පොයින්ට් කොච්චර ලස්සනට මේ ප්‍රශ්න අහන්න මිනිත්තු 21ක් දුන්නා. මේ වගේම අනිත් අයටත් ඔය අවස්ථාව මේක අලි නිසාද නැත්නම් පොළොන්නරුව නිසාද?
ගරු මන්ත්‍රීතුමා
මේක බොහොම හොඳයි. අපි අගේ කරා මම නැහැයි කියන්නේ.
ප්‍රශ්නේ ආන්න අතුරු ප්‍රශ්නේ ආන්න විනාඩි 2යි ගත්ත ගරු මන්ත්‍රීතුමා. වි පස්සෙට පිළිතුරු ලබා දීම 21ක් ගියා ගරු මන්ත්‍රීතුමා. අතුරු ප්‍රශ්නේ ආන්න විනාඩි 2යි. ඔබ අතුරු පස්සේ විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමා. ගරු සභානායකතුමා.
අරු කතානායකතුමනි රවි කණාකමැතුමා මේ අලිය ලකුණ දරන පක්ෂිකින් තමයි පාලිඳු රැල්ල තියෙන්නේ. එතුමා අලින්ට විරුද්ධව කතා කරන්නේ ඇයි කියන ප්‍රශ්නේ තමයි අපිට තිබෙන්නේ. අපි අර ඊයේ තිබිච්ච
ඔබතුමා සතුටුයි අලි ගැන කතා කරේ. ඔබතුමා සතුටුයි.
මෙතුමා අලි රැලෙන් මෙතුමා චූටි අලි රංචුවෙන් වෙංගලා වගේ මොකද ඊයේ මාස් දාගත රැසීමෙත් අපි දැක්කේ නෑ ඔබතුමා.
හරි. ප්‍රශ්නාංක 8 ගරු චමින්ද්‍රාණි කිරියල්ල මහත්මිය අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ඇසීමට.
ගරු කතානායකතුමනි මම අසනවා.
ගරු නියෝජ්‍ය මහත්මයා.
ගරු කතානායකතුමනි පිළිතුරු සපයනවා. ස්තුතියි ප්‍රශ්න සම්බන්ධයෙන්. ගරු මන්ත්‍රීතුමිය අහන්නේ අධ්‍යාපනවේදී උපාධිය සම්බන්ධයෙන් ප්‍රශ්නාංක A1 අධ්‍යාපනවේදී උපාධිය ප්‍රදානය කරනු ලබන රජයේ විශ්වවිද්‍යාල සහ පුද්ගලික විශ්වවිද්‍යාල සංඛ්‍යාව අහන්නේ. අපි දැනට රජයේ විශ්වවිද්‍යාල 6කුත් පුද්ගලික උසස් අධ්‍යාපන අංශය යටතේ ඇති උපාධි පිරිනැමේ ආයතන 9කුත් තියෙනවා. මම ඒක සභාගත කරනවා. ඒ වගේම තමයි ඊට අමතරව පුද්ගලික විශ්වවිද්‍යාල, ඒ කියන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රලේක 16.92 ප්‍රකාරව විදේශීය විශ්වවිද්‍යාල, පොදු රාජ්‍ය මණ්ඩලීය කොමන්වෙල්ත් යුනිවර්සිටි ඉයබුක් එකේ තියෙන විශ්වවිද්‍යාල සහ ලෝක උසස් අධ්‍යාපන දත්ත පද්ධතියේ විශ්වවිද්‍යාල, ওই විශ්වවිද්‍යාල තමයි අනුබද්ධ විශ්වවිද්‍යාල ලෙස නම් වෙලා තියෙන්නේ. අන්න ඒ විශ්වවිද්‍යාල මගිනුත් මෙන්න මේ අධ්‍යාපනවේදී උපාධිය පිරිනමනවා. මේ සම්බන්ධයෙන් නියාමනය සම්බන්ධයෙන් මම ඉතිරි ප්‍රශ්නවලට උත්තර සැපයේදී කරුණ සපයන්. ප්‍රශ්නාංක 2 2025.1 සිට මේ දක්වා බදවා ගනු ලැබූ සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් මම හැමුණුම එක මගින් දන්වලා තියෙනවා, සභාගත කරනවා. ප්‍රශ්නාංක 3 පුද්ගලික විශ්වවිද්‍යාල මගින් ප්‍රදාන කරනු ලබන අධ්‍යාපනවේදී උපාධිය ගුණාත්මක ස්වභාවය සම්බන්ධයෙන් අහන්නේ. මේක සමාජයේ කතා වෙන කතාවකුත් නිසා මේ සම්බන්ධයෙන් පිළිතුර ඔව්. මේ සම්බන්ධයෙන් නිර්දේශ ලබා ගැනීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන ශාඛාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ජාතික අධ්‍යාපන ආයතනයේ සමන්විත කමිටුවක් පත්කර එම නිර්දේශයන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රශ්නාංක 4 පුද්ගලික විශ්වවිද්‍යාල මගින් ප්‍රදාන කරන ලබන අධ්‍යාපනවේදී උපාධිය සහ සෙසු උපාධිවල ගුණාත්මක බව සම්බන්ධයෙන් ඔව්. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තත්ත්ව ආරක්ෂණ කවුන්සිල SLQF කියන තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා පරීක්ෂා කරනවා. රජයේ නොවන විශ්වවිද්‍යාල නොන් ස්ටේට් යුනිවර්සිටිස් කියලා අපි හඳුන්වන විශ්වවිද්‍යාල අවුරුදු 5න් 5ට මෙම සම්මත නිර්ණායක පවත්වනවාද යන්න පිළිබඳව ආයතනික සහ විෂය ප්‍රතිසමාලෝචනයක් කරනවා අවුරුදු 5න් 5ට ඒ නොන් ස්ටේට් කියන කොටස. හැබැයි ඊළඟට මෙන්න මේ අධ්‍යාපන වේදී උපාධිධාරීන්ගේ උපාධි ගුණාත්මක භාවය සම්බන්ධයෙන් මම කලින් කියපු කමිටුව මගින් කොමිෂන් සභාවෙත, රාජ්‍ය සභා කොමිෂන් සභාවෙත ඉදපත් කරලා තියෙනවා. මෙතෙන්දි මම ඉස්මතු කරන්නම් සලකා බලන ලද කාර්යයන් සම්බන්ධයෙන්, නිර්ණායක සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ක්‍රෙඩිට් සංඛ්‍යාව අවුරුදු 4ක් විය යුතුව කියන එක, ඊළඟට මාර්ගගත නොවන, මේක ප්‍රශ්නයක් විදිහට ආව මාර්ගගත උපාධි
පිරිනමන ආයතන සම්බන්ධයෙන් අතිකාවතක් තිබ්බ සමාජයේ පූර්ණ කාලීන විය යුතුයි කියන එක. ඊළඟට සති 10ක අඩු ගණනේ සති 10කවත් ඉන්ටර්න්ෂිප් එකක් කාලයක් ලබා ගත යුතුයි කියන කාරණාව. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නිර්ණායක රජ කමිෂන් සභාවද ලබා දීලා තියෙනවා මේ වෙනකොට. ඊට අමතරව අහනවා සෙසු උපාධි පාඨමාලා සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් දැන් අපි උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරමින් තියෙනවා. එතෙද්දි ගැටලුවක් එන්නේ ට්‍රාන්ස්නැෂනල් එඩුකේෂන්. ඒ කියන්නේ දේශාන්තර අධ්‍යාපනය කියන කොටස. එතෙන්දි තමයි ඔය ඇෆ්ලිරියේටඩ්. එහෙම නැත්නම් අනුබද්ධ විශ්වවිද්‍යාල ශාඛා ලංකාවේ හැදිලා සමහර වෙලාවට අපිට ඒක ප්‍රතිචේතනය ගුණාත්මකභාවය මන බැලීම සඳහා ඉදික්‍රමයක් දැනට නැත්තේ. ඒ සම්බන්ධයෙන් අපි අවසන් කෙඩුපතක් දැන් සකස් කරලා තියෙනවා. මේ වෙනකොට සියලුම ට්‍රාන්ස්නැෂනල් එඩුකේෂන් සියලුම ආයතන අනුබද්ධ විශ්වවිද්‍යාල සියලුම ආයතන එක තැනකට අරගෙන නියාමනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු වල අවසාන අධීරේ මේ වෙනකොට තියෙන්නේ. පිළිත් ප්‍රශ්න අංක ආ කරන ඕනගේ.
ගරු මන්ත්‍රීතුමිය.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, අපි දන්නවා අපේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේදී ප්‍රධානම විභාගය තමයි අප උසස් පෙළ විභාගය. ඉතින් ඒක එළඹෙන අගෝස්තු මාසේ 10වෙනිදාට පැවැත්වීමට නියමිතයි. දැන් මෙහිදී ප්‍රථම වරට මෙන්ම නැවත වරක් විභාගයට පෙනී සිටින සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම කාලය පිළිබඳව ගැටලුවක් මතුවලා තියෙනවා. එකක් තමයි පළමු වරට මුහුණ දෙන සිසුන්ට පසුගිය වසර 5 මාස 27 31 අතර කාලයක් තිබුණා මේ විෂය නිර්දේශය ආවරණය කරන්නට. නමුත් දැන් මේ 20 26 පවත්වන උසස් පෙළ විභාගයේ සිසුන්ට මාස 20ක් වැනි කෙටි කාලයක් තමයි මේ විෂය ධාරාව කිරීමට කාලය තියෙන. ඉතින් විශේෂයෙන් අපි දන්නවා ගිය අවුරුද්ද ඇති වුණු අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ අධ්‍යාපන කටයුතු වල යම්කිසි පසුබෑමක් ඇති වුණා. ඉතින් ඒ ශිෂ්‍යාවන් ඉල්ලා සිටින්නේ මාස 2-3ක් මේක කල් තැබීමට. ඒ වගේම දෙවනි සහ තුන්වෙනි වරට මේ උසස් පෙළ විභාගය කරන සිසුන්ටත් සාමාන්‍යයෙන් මාස 6ක් හෝ 9ක් වෙනි කාලයක් තියෙනවා. ඒ කියන්නේ රිසල්ට්ස් ප්‍රතිඵල ලැබුණු දවසේ ඉඳන් ඊළඟ උසස් පෙළ විභාගය දක්වා. නමුත් මෙවර මේ අගෝස්තු මාසේ 2026 අගෝස්තු මාසේ තියෙන උසස් පෙළ විභාගයේ සිසුන්ට මාස 4 වෙනි කෙටි කාලයක් තමයි තියෙන්නේ නැවත ඒ විභාගයට පෙනී සිටින්නේ. ඉතින් එම නිසා මේ ශිෂ්‍යයන් ඉල්ලා සිටින්නේ යම්කිසි කාල සීමාවක් ලබා දෙන්නට කියලා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, මේ සම්බන්ධයෙන් අපිට ඉල්ලීම් කීපයකුත් ලැබිලා තිබ්බා, සාකච්ඡාවකුත් අපි කළා විභාග දෙපාර්තමේන්තුවත් එක්ක. මම මේකේ මූලික කාරණාවත් සඳහන් කරන්න ඕන. අපිට දීර්ඝ කාලින ගැටලුවක් තිබ්බා කොවිඩ් කාලෙන් පස්සේ. අපිට මේ විභාග ප්‍රධාන විභාග දෙක නිශ්චිතව ස්ථානගත කිරීම සම්බන්ධයෙන් මේක අත්‍යවශ්‍ය අනිවාර්ය අවශ්‍යතාවක් වෙනවා. එහෙම නැත්නම් අනිකුත් විභාගත් මේ සම්බන්ධයෙන් අනිකුත් විශ්වවිද්‍යාල සහ අනිකුත් විභාග ක්‍රියාවලින් වලත් මේක බලපාන නිසා. මේ නිසා අපිට මේක හරිතන ස්ථානගත කරන්න ඕන කොයි අවුරුද්දක හරි. එතකොට අපි විභාග දෙපාර්තමේන්තුවෙන් සාකච්ඡා කළා. අපි අවුරුදු 5ක විතර වාර්තාත් ගත්තා. ඔබතුමා සඳහන් කරපු කොච්චර කාලයක් සිසුන්ට අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබෙනවද, මේක නිසි කාලයක් ලැබෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවට කීපයක් කළා. මේකේ ප්‍රධාන කාරණාව වෙන්නේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයේ නිසි පරිදි ස්ථානගත කිරීම. මේකත් එක්ක තමයි ගොඩක් දේවල් ඇඳිලා තියෙන විශ්වවිද්‍යාල ඇතුළුව. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් තාක්ෂණික කාරණා තමයි සාකච්ඡා කළේ. කොච්චර දුරට විෂය නිර්දේශ අවසන් කිරීමට හැකියාව තියෙනවද කියන කාරණාවත් එක්ක ඒ කට්ටිය අවුරුදු ගානක සමාලෝචනා කරලා තිබ්බා. ඒ නිසා අපිට මෙවර නිසි පරිදි මේ කාලසටහනටම තමයි ක්‍රියාත්මක කිරීමට තීරණය කළා. මේ වෙද්දි තියෙන්නේ ගරු මන්ත්‍රීතුමියනි.
ගරු මන්ත්‍රීතුමිය,
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු කථානායකතුමනි. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ විද්‍යාපීඨයට ඇතුළත් වෙන්නේ සාමාන්‍යයෙන් ZISCO එක ඉහළ තියෙන සිසුවියන්ට. පසුගිය රජයන් විසින් තීරණයක් අරගෙන තියෙනවා පාසල් පද්ධතියට එන සියලුම ගුරුවරුන්ට ගුරුවරුන් උපාධිධාරීන් විය යුතු බවට. ඉතින් දැන් අද වෙනකොට මේ සියලුම විද්‍යාපීඨවලින් කුලියාපිටිය විද්‍යාපීඨයේ පමණයි මේ උපාධියක් ලබා දෙන්නේ. ඉතින් මම ඔබතුමාගෙන් අසන්නට කැමතියි අනෙකුත් විද්‍යාපීඨවල මේ උපාධිය ලබා දෙන්නේ කවදාද කියලා.
ගරු විද්‍යාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ස්තුතිය ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඔව්. අපේ ප්‍රතිපත්ති මේ කාරණාව තමයි විද්‍යාපීඨවලින් සහ ඉදිරියේදී සියලුම ගුරු ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙන සියලුම පිරිසට උපාධිය ලබා ගත යුතු කියන කාරණාව මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා තියෙනවා. දැනට විශ්වවිද්‍යාල සමා වෙන්න විද්‍යාපීඨවල තියෙන ගැටලුවක් තියෙනවා. මේ වෙද්දි මූලිකව කාරණාව තියෙන්නේ අපිට විශ්වවිද්‍යාලයක් දක්වා පරිවර්තනය කිරීම සඳහා යම්කිසි ක්‍රියාවලියක් ගත වෙනවා. එතකොට ඒකෙදි ඉස්සලම මේකේ තියෙන මූලික කටයුතු, ඒ කියන්නේ අපි කියන්නේ මේ ඒ ආයතන අදාළව භෞතික සම්පත් ඒ සම්බන්ධ සියලුම දේවල් ටික අපි නැවත සංවර්ධනය කරමින් අධිරගතව තමයි යන්නේ. එතකොට මේ වෙද්දී අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක ඉන්නෝ සහ දැන් මේ වෙද්දී අපි කරන්නේ දැන් විද්‍යාපීඨවල විෂය අප්ඩේට් වෙලා තිබෙනවා අවුරුදු 10කටත් එහා. ඉතින් ඒ නිසා මුලින්ම ප්‍රවේශයක් විදිහට අප්ඩේට් කරනවා. ඉදිරියේදී අපි අර විශ්වවිද්‍යාලයක් දක්වා පරිවර්තනය කරගීමේ ක්‍රියාවලිය තුළ ඉන්නවා කියන එක අපි කියන්න කැමතියි.